දන්නේ මොනවද කියලා. මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මොඩයක්
අයිබෝන් අද 2022 පෙබරවාරි 4 වෙනිදා රටකරන හැරි පොඩ්කාස්ට් එකේ 83 වෙනි කොටසට එකතුන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි හැමෝටම සුබ නිදහස් දිනයක් වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පොඩ්කාස්ට් එකේ 82 වෙනි කොටසට එකතුන අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න හිතුවේ දේශීය සංචාරකය ගැන, ලංකාවේ සංචාර කර්මාන්තය ඇතුළේ තියෙන ප්‍රතිරූපය ගැන. ඉතින් අපි අපේ මාතෘකාවට ආවොත් එහෙම කොවිඩ් දවස්වල රට ලොක්ඩවුන් වුණාට පස්සේ සහ විදේශ රටවල් වලින් ලංකාවට සංචාර කරන එක නැවතුණාම එතන ලොකුම හානිය ඇති වුණේ ලංකාවේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියකට. සාමාන්‍යයෙන් ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය කියලා කියන්නේ අපිට ලොකු ආදායමක් ගෙන ශේත්‍රය. ඊටත් වැඩිය ටුවරිසම් ඉන්ඩස්ට්‍රියක වටේ ලංකාවේ විශාල රැකියා ප්‍රමාණයක් රැඳිලා පවතිනවා. විදේශීය සංචාරකයෝ රට ඇතුළට එන්නේ නැති වුනහම තරු පහේ හෝටල් වල වැඩ කරන මිනිස්සුන්ගේ ඉඳලා ඇල්ල ළඟ තියෙන රෙස්ටුරන්ට් එක, එතකොට ටුවර් ගයිඩ්ස්ලා සංචාරක ආකර්ෂණ වටේ පොඩි පෙට්ටි කඩයක් දාගෙන ඉන්න මිනිස්සු දක්වා මේ හැමෝටම ඒකෙන් ලොකු බලපෑමක් ඇති වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම් මාර්ගය මේ වසංගතයත් එක්ක නැති වෙලාම ගියා. නමුත් රට ටිකෙන් ටික අරින්න පටන් ගන්නකොට, ඒ කියන්නේ දේශීය සංචාරකයට රට ඇතුලේ එහෙම එහෙ යන්න පුළුවන් වෙනකොට පොඩි කතාබහක් එන්න පටන් ගත්තා දේශීය සංචාරකයාගේ තියෙන වැදගත්කම ගැන. මොකද ඊට කලින් හැම අවස්ථාවකම සංචාර කර්මාන්තය ගැන කතා කරනකොට අපි හිතන්නේ යුරෝපෙන්, ඇමරිකාවෙන්, ආසියාවේ අනිත් රටවල් වලින්, අප්‍රිකාවෙන්, පැසිෆික් රටවල් වලින් ලංකාවට එන සංචාරකය ගැන විතරයි. හැබැයි ලොක්ඩවුන් එකත් එක්ක මිනිස්සුන්ට සංචාර කර්මාන්තයට විශේෂයෙන්ම තේරෙන්න පටන් ගත්තා මේ දේශීය සංචාරකය හරහත් අපිට මුදලක් උපය ගන්න පුළුවන් කියලා. සහ දේශීය සංචාරකයටත් වැඩිපුර අවස්ථාවක් ආවා සහ වැදගත්කමක් පේන්න පටන් ගත්තා. තමන් වෙනදට නොලබන විදිහේ අත්දැකීම් ලබා ගන්න පුළුවන් ලංකාවේ සංචාර කර්මාන්තය ඇතුළේ කියලා. මේක ගැන අපි 2020 සැප්තැම්බර් 14 වෙනිදා අපේ 25 වෙනි පොඩ්කාස්ට් එකෙන් පොඩ්ඩක් කතා කරනවා මේ දේශීය සංචාර කර්මාන්තයේ තියෙන වැදගත්කම ගැන සහ ඒකෙන් කොහොමද රටේ සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන්නේ නැදී පොඩ්ඩක් හරි සස්ටේනබල් මට්ටමට පවත්වාගෙන යන්නේ කියලා. එක පැත්තකින් රටට විදේශීය සංචාරකයෝ නොවන ලාවක දේශීය සංචාරකයෝ හරහා ඒගොල්ලෝ රට ඇතුලේ එක එක තැන්වලට යනවනම් අර ලොකු හෝටල් වල ඉඳලා පොඩිම ව්‍යාපාරය දක්වා මේ හැමෝටම කුඩා හරි ආදායමක් එතෙන්දි යනවා. ඒ කියන්නේ අර රැකියාවල් ටික අපිට පවත්වාගෙන යන්නත් පුළුවන් සහ ඒ දවස්වල මෙච්චරට අපේ ආතල් කඩලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ රටට පොඩි හරි විදේශ ආදායමක් උපය ගන්න පුළුවන් වෙන විදිහේ යාන්ත්‍රණයක් රට ඇතුලේ තිබුණා. රටේ යම් කොටසකට හරි විදේශ මුදල් ගලාගෙන ආවා සහ සේවා අංශයේ වැඩ කරන මිනිස්සුන්ට, නිෂ්පාදන අංශයේ වැඩ කරන මිනිස්සුන්ට තමන්ගේ සේවාවට නිෂ්පාදනයට වැටුපක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිස්නස් එකේ ලාභයක් වෙන්න පුළුවන් මේ දේවල් හරහා අත්තට යම්කිසි මුදලක් ආවා. එතකොට ඒ මුදල සංචාර කර්මාන්තය ඇතුලේ රටේ මිනිස්සු ඇතුලේ සංසරණය කරන්න පුළුවන් වුණ හොඳ අවස්ථාවක් තමයි මේ දේශීය සංචාරක ව්‍යාපාරය. ඒකෙන් අර ව්‍යාපාරවලට විදේශීය සංචාරක එනකන් හරි පොඩි පැවැත්මක් තියාගන්න පුළුවන් වුණා. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් ලංකාවේ දේශීය සංචාරකයට තමන්ගේම රට ඇතුලේ නවතින්න වෙන්නේ බොහොම අඩු පහසුකම් තියෙන අනාරක්ෂිත තැන්වල, විශේෂයෙන්ම ලොකු ආදායමක් උපයන්නේ නැති මිනිස්සුන්ට. දැන් මේ විදේශීය සංචාරක අඩු වුණාම සිද්ධ වුණ දෙය තමයි වෙනදට ඒ අවස්ථාව නොලැබෙන මිනිස්සයට, තරු පහේ හෝටලයක නවතින්න අවස්ථාව නැති මිනිස්සයට හොඳ විදේශීය සංචාරක වෙනුවෙන්ම ටාගට් කරලා තියෙන රෙස්ටුරන්ට් එකක කෑමක් ගන්න බැරි මිනිස්සයට ඒ අවස්ථාව ලැබෙන්න පටන් ගත්තා. ඉතින් ඒ දවස්වල දේශීය සංචාරකය හන්දා ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරක්ෂා වුණා. අද එයාලගේ පැවැත්ම තියෙන්නේ, අද එයාලගේ බිස්නස් එක රඳාපවතින්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තමයි එදා දේශීය සංචාරකයෝ එයාලගේ උදව්වට ආපු එක. නමුත් දැන් ආයෙමත් රට ටික ටික විවෘත වෙන්න පටන් ගන්නවා. විදේශ රටවල් වලින් සංචාරක එනවා. යුක්‍රේනෙන් වෙන්න පුළුවන්, යුරෝපෙන් වෙන්න පුළුවන්, ඇමරිකාවෙන් වෙන්න පුළුවන්. නමුත් ඉස්සර බොහොම කැමැත්තෙන් මේ සංචාර කර්මාන්තය පිළිගත්ත දේශීය සංචාරකයව ඒ ආයතන වලින්ම ආයෙත් පිළි නොගන්න තැනට, එළියට දාන තැනට වැටිලා තියෙනවායි කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. මෙහෙම දෙයක් වෙනවා කියලා අපි ඇත්තටම මුලින්ම දැනගත්තේ රෙඩිට් ප්ලට්ෆෝම් එක හරහා. ඇත්තටම මේක ටිකක් අර කොළඹ ඇගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මීට වැඩිය ලොකු ප්‍රශ්න අපි නිතරම කියනවානේ මේ අර වෙන ලෙවල් එකක ප්‍රශ්න ගැන කතා කරනකොට. මීට වැඩිය ලොකු ප්‍රශ්න රටේ තියෙනවා. නමුත් ඒක ගැන මුකුත් හිතන්න එපා. මොකද මේකත් කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඒක අද අපිට වැදගත් නැති වුණාට තව අවුරුදු 5කින් 6කින් සමහරක් විට මේක ගැන සමාජයේ කතාවක් ඇති වුණොත්, තව අවුරුදු 5කින් 6කින් සමහරක් විට, එහෙම නැත්නම් අවුරුද්දකින් දෙකකින් මේකේ ප්‍රතිඵල මිනිස්සුන්ට ලැබෙන්න පුළුවන්. ඉතින් දැන් මුලින්ම අපි බලමු මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවායි කියලා රෙඩිට් වලින් අපි හොයාගත්ත සිදුවීම් ටිකක්. මුලින්ම ලංකාවේ මිනිස්සෙක් 47 ඇල්ෆ්‍රඩ් හවුස් කියන ඒක නිකන් ගෙදරක් වගේ තැනක්, ඒක බුක් කරනවා. නමුත් එයාට පණිවිඩයක් එනවා, මේක රෙන්ට් කරන්නේ විදේශීය සංචාරකයාට විතරයි, ඒක නිසා මේක අයින් කරන්න කියලා. ඔය සිද්ධියම ඉන්දියන් කපල් එකකටත් මෙතෙන්දි වෙනවයි කියලා ඒ ඉන්දියන් කපල් එක ඔන්ලයින් ෆෝරම් එකක වෙන තැනක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ හෝටලේ බුක් කරනකොට ඒගොල්ලන්ට වෙන තැනකට යන්න වගේ පණිවිඩයක් මෙතෙන්දි ලැබුණයි කියලා මේ ඉන්දියන් කපල් එකක් කියනවා, මේ විදේශීය සංචාරකයා. හරිද? එහෙමනම් මෙතනදි තියෙන්නේ හැම පාට මත කවද ඇතුළට ගන්නේ, කවද ඇතුළට ගන්නේ නැත්ති කියලා තීරණය කරන එක. ඒ වගේම උණුවටුන විජේ බීච් එකේදී ඒ රෙස්ටුරන්ට් එකේ විදේශීය සංචාරකයන්ට ඇතුළට එන්න හන්දා ලංකාවේ කට්ටියකට එතනට කෑම කණ්ඩාපු, එතනට ගෙවලා කෑම කණ්ඩාපු මිනිස්සු කට්ටියකට මන්ට එළියට යන්න කියලා දැනුම් දෙනවයි කියලා සිද්ධියකුත් සඳහන් කරනවා. ඒ වගේම අපි මේක ගැන පොඩි පෝස්ට් එකක් දැම්මම, ඒ කියන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම් තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න කියලා කිව්වහම, ගොඩ දෙනෙක් කියපු දෙයක් තමයි ගාල්ල, කොළඹ, මිරිස්ස මේ වගේ හැම තැනකම ලංකාවේ මිනිස්සෙක්ට, සවුත් ඒෂියන් පෙනුම තියෙන මිනිස්සුන්ට හරි අමාරුයි මේ අර සමහර සංචාරක ආයතන ඇතුළට යන්න. මොකද ඒගොල්ලන්ගේ හැම පාට හන්දා ලංකාවේ මිනිස්සු මේගොල්ලන්ට නිකන් පොඩි පහත් තත්ත්වයකට දාලා සලකන වටපිටාවක් තියෙනවා කියලා ගොඩ දෙනෙක් කම්ප්ලේන් කරනවා. ඉතින් මේක තමයි තත්ත්වය. කියන්නේ දේශීය සංචාරකය ගැන ලංකාව ඇතුලේ ලංකාවේ සංචාර කර්මාන්තයේ වැඩ කරන මිනිස්සුන්ට තියෙන ඇටිටියුඩ් එක. ඉතින් මේ සිද්ධිය පැහැදිලි කරනකොට ගොඩක් අයට හිතා ගන්න පුළුවන් මේ ඇටිටියුඩ් එක ගැන අපේ අදහස මොකක්ද කියලා. නමුත් හේතු ඇතුවම අපි පොඩ්ඩක් විස්තර කරගෙන බලමු මේ විදිහට ලංකාවේ සංචාරකයාට වෙනස්කම් කරන එක අසාධාරණ වෙන්නේ කියලා. මොකද ඒක සාධාරණයි කියලා කියන පිරිසකුත් සමහරක් විට මේක අහගෙන ඉන්න වෙන්න පුළුවන්. දැන් අපි මේ සිද්ධිය ගැන තොරතුරු ලියන අතරේ අපි දැක්කා සමන්ත විද්‍යාරත්න කරපු කතාව. සමන්ත විද්‍යාරත්න කියලා කියන්නේ JVP එකේ සහ ජාතික ජනබලවේගයේ ඉන්න පදුල්ල පැත්ත නියෝජනය කරන දේශපාලඥයෙක්. මම පෞද්ගලිකව ගොඩක් කැමති චරිතයක්. ඉතින් කඩේ යනවා වගේ හිතුනොත් එක්තරා දුරකට ඔව් කඩේ යනවා තමයි. කොහොම හරි ඒ කතාව අපි අපේ Facebook page එකේ ෂෙයා කරලා තියෙනවා සහ අපේ group එකේ ෂෙයා කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා මේක අහන අයටත් ඒ කතාව ගිහිල්ලා බලන්න, ගොඩක් වැදගත් කියලා. දැන් ඒක කොහොමද මේ මාතෘකාවට සම්බන්ධ වෙන්නේ? මෙතෙන්දි මෙයා කියනවා, සමන්ත විද්‍යාරත්න කියනවා එයාට ලැබුණු අත්දැකීමක් ගැන. මෙයා ඔය පක්ෂ වැඩකට රට ඇතුළේ කොහරි යනකොට මෙයාට හම් වෙනවා සංචාරකය දෙන්නෙක් සහ tour guide කෙනෙක්. එතකොට කට්ටි එක්ක කතා කරනකොට මෙයාගේ විස්තර අහනවා ඒ සංචාරක දෙන්නගෙන්. ඒ හස්බන්ඩ් blue collar worker කෙනෙක්. මෙයා වැඩ කරන්නේ නගර සභාවක රීසයික්ලින් ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට ලංකාවේ වැඩ කරනවා නම් බොහෝ විට අවම වැටුපවත් ලැබෙන්නේ නැතිව එන්න පුළුවන්. එන්නේ ජර්මනියේ ඉඳලා මාසෙකට ලංකාවේ සංචාරයකට ඇවිල්ලා තියෙනවා කියලා තමයි මෙයා කියන්නේ. එතකොට ඒ මිනිස්සයා එතෙන්දි ඒ සංචාරකයා එතෙන්දි කියන දේ තමයි සහ සමන්ත විද්‍යාරත්න එතෙන්දි පැහැදිලි කරන්න හදන අදහස තමයි මොනම රස්සාව කරත් බ්ලූ කොලර්ක කෙනෙක් වුණත් වයිට් කොලර්ක කෙනෙක් වුණත් ඒ මිනිස්සුන්ට තමන්ගේ වැටුපෙන් මාසයක් පිටරටකට ගිහිල්ලා ගත කරන්න හැම නැත්තම් ඒ වෙනස් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාව ඒගොල්ලන්ට තියෙනවා කියන එක. ඒ වගේම ඒකත් එක්ක සංසන්දනය කරනකොට සමන්ත විද්‍යාරත්න කියනවා ලංකාවේ හතර කොන නොදැක මැරෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා කියලා. අන්න එතෙන්දී අපි අපේ මුල්ම කාරණාවට එනවා. සංචාරය කරනවා කියලා කියන්නේ අත්දැකීමක්. ඒක ඒකෙන් වෙන්නේ අපි වෙනදට දකින්න නොලැබෙන අත්දැකීමක් විඳගන්න එක. ඒක මොන හරි අපි දකින දෙයක් වෙන්න පුළුවන්, සීනරි එකක් වෙන්න පුළුවන්, ඇහෙන දෙයක් වෙන්න පුළුවන්, කෑමක් රහක් වෙන්න පුළුවන්, ගඳක් සුවඳක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදට අපේ සාමාන්‍ය ජීවිතයේදී දකින්න නොලැබෙන අත්දැකීමක් ගන්න තමයි අපි සංචාරය කරන්නේ. ඒකට තමයි මේ කන්සෙප්ට් එක තියෙන්නේ. ඉතින් ලංකාවේ තත්ත්වය වෙලා තියෙන්නේ ක්‍රිකට කෙනෙක් නෙවෙයි නම්, දේශපාලඥයෙක් නෙවෙයි නම්, ව්‍යාපාරිකයෙක් නෙවෙයි නම්, ඉහළ පෙළේ රාජ්‍ය සේවකයෙක් නෙවෙයි නම්, ලොකු ඇටුපක් උපයන පෞද්ගලිකංශය කෙනෙක් නෙවෙයි නම් බොහෝ දෙනෙක්ට පිටරටකට යන්න බෑ ඒ ආර්ථික වටපිටාවත් එක්ක. ඉන්දියාවට යන්නත් මාර කට්ටක් කණ්ඩ වෙනවා. එහෙමනම් ලංකාවේ මිනිස්සුන්ට අර සංචාරයෙන් අත්දැකීමක් ගන්නවයි කියන එකේ පොඩි කෑල්ලක් හරි ගන්න ඒගොල්ලෝ ලංකාවේ කොහේරි ඇතුලේ යන්නම සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ට පිටරට යන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. ඒක ගාල්ලේ මිනිස්සයා දඹුල්ල පැත්තට ගිහිල්ලා එක්කර එක හෝටලේ දවසක් නැවතිලා ඉන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීමුරේ මිනිස්සයා කොළඹට ඇවිල්ලා කොළඹ නයිට් ලයිෆ් එක දැක ගන්න වෙන්න පුළුවන්. නයිට් ක්ලබ් එකක් හරි, වේදිකා නාට්‍යයක් හරි, ෆිල්ම් එකක් හරි, මේ වගේ ඕනෑම දෙයක්. නුවර මිනිස්සයා බීච් එකක් පැත්තට ගිහිල්ලා හොඳ හෝටලේක නැවතිලා දවසක් ගත කරන එක වෙන්න පුළුවන්. මේ වගේ අත්දැකීම් මිනිස්සුන්ට ඕන වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පිටරටවල මිනිස්සුන්ට එයාලගේ මුදලේ වටිනාකම හන්දා ඒක පිටරටකට ගිහිල්ලා කරන්න පුළුවන්. ඒක ලංකාවට ඇවිල්ලා තමන් ඉතුරු කරගත්ත මුදලෙන් ලොකු දෙයක් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ලංකාවේ මධ්‍යම පාන්තිකයටත් ඒ හැකියාව ටික ටික එන්න පටන් ගත්තා. ඒ කියන්නේ කලින් හැකියාව තිබුණත් ඒ තිබුණ මිනිස්සුන්ටත් උනන්දුවක් තිබ්බේ නැහැ. සහ ඒක ගැන දැනුමක් නොතිබුණා වෙන්න පුළුවන්. නමුත් සෝෂල් මීඩියාවල ලංකාවේ තියෙන ලස්සන තැන් ගැන මිනිස්සු තමන්ගේ අදහස ෂෙයා කරනකොට, ගිහිල්ලා නවතින්න පුළුවන් හොඳ පිළිවෙලක් තියෙන තැන් ගැන මිනිස්සු කතා කරනකොට ලංකාවේ අර මධ්‍යම පාන්තිකයටත් ඒක සමාජ මාධ්‍යවල දකින මිනිස්සුන්ටත් තේරුම් ගියා මේ වගේ තැන් ලංකාවේ තියෙනවායි කියලා. ඒ කියන්නේ ඉස්සර විදේශීය සංචාරකයට විතරක් සීමා වුණ තැන් ලංකාවේ තියෙනවායි කියලා මිනිස්සුන්ට තේරුම් යන්න පටන් ගත්තා. එතකොට ඒවට පොඩ පොඩ මිනිස්සු යන්න පටන් ගත්තාම තමයි ඒ ආතල් එක දැන් කැඩිලා තියෙන්නේ. නමුත් ඒ අත්දැකීම ගන්න පුළුවන් මිනිස්සුන්ටත්, ඒ කියන්නේ හොඳ ආර්ථික ශක්තියක් තියෙන මිනිස්සුන්ටත් පොඩි බාධාවක් තියෙනවා ඒ අත්දැකීම ගන්න. හැම පාට දැන් සර් ඉතුරු මාස 12දී රට හැදුවට පස්සේ කලින් සල්ලි නැතුව ඉඳපු ගොවියා කොහොමද මේ තමන්ට හම්බෙන මුදලෙන් කොච්චර මුදල් හම්බුණත් ඒ මුදල පාවිච්චි කරලා කොහොමද ඒගොල්ලෝ හොඳ හොටෙල් එකක ගිහිල්ලා නැවතිලා දවසක් දෙකක් ගත කරන්නේ? ඒ හොටෙල් එකේ කළු පාට හැම තියෙන මිනිස්සුන්ව, ලංකාවේ පෙනුම තියෙන මිනිස්සුන්ව ඇතුළට ගන්නේ නැත්තම් රෙස්ටුරන්ට් එකකට ගියාට පස්සේ ඒගොල්ලන්ට කැම ටික කාලි වෙරෙන්න කලින් එතෙන්ට ඇවිල්ලා ඉක්මනට මෙතනින් එළියට යන්න කියලා පණිවිඩයක් දෙනවා. ලංකාවේ පෙනුම තියෙන මිනිස්සුන්ට, ලංකාවේ මිනිස්සුන්ට හැමදාම විශ්‍රාම ශාලාවේ බොහොම අඩු පහසුකම් තියෙන අර දවසේ කුලියට ගන්න තියෙන ගෙවල් වලයි විතරද නවතින්න අවස්ථාවක් තියෙන. එයාලට හොඳ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑමක් කන්න අයිතියක් නැද්ද? එහෙම නැත්නම් විදේශීය සංචාරකයන්ට විතරක් සීමා වෙලා තියෙන ඇක්ටිවිටීස් කරන්න ඒගොල්ලන්ට අයිතියක් නැද්ද? ඉතින් ඒක හන්දා අපි හිතන්නේ මේ අත්දැකීම විදේශීය සංචාරකයට විතරක් සීමා වෙන එක බොහොම වැරදි වැඩක්. මේ සංචාර කර්මාන්තයෙන් විකුණන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක වෙන්නේ ලංකාව ඇතුලේ තියෙන ඒ ලස්සන, එහෙම නැත්නම් පරිසරය, ඒ නිදහස් බව. එතකොට ඒ නිදහස් බව විඳගන්න ලංකා මිනිස්සුන්ට අයිතියක් නැද්ද? එන්න ඒක තමයි අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ සහ පළවෙනි කාරණාව. ඊළඟට මේක කියනකොට කෙනෙක් අහන්න පුළුවන්, එහෙමනම් ලංකාවට එන විදේශ විනිමය අඩු වෙනව නේද කියලා. ඒක තමයි අපිට තියෙන දෙවෙනි කාරණාව. ඒ කාරණාව ඇතුලේ යම් තාක් දුරකට ඇත්තක් තියෙනවා. හැබැයි අපි කියනවා වගේ මුදල් අච්චු ගහන්නේ අපි ළඟ තියෙන සංචිත අනුව නම්, නිෂ්පාදන අනුව නම්, ඒ මුදලේ වටිනාකම තීරණය වෙන්නේ ඒ සංචිතවල නිෂ්පාදනවල වටිනාකම අනුව නම්. ලංකාවේ මිනිස්සෙක් මුදලක් වියදම් කරා කියලා කියන්නේ පිටරටින් මිනිස්සෙක් ඇවිල්ලා ලංකාවේ මුදල් වියදම් කරා කියන්නේ, يعني එයාගේන විදේශ මුදල් හරහා ලංකාවේ මුදල් වියදම් කරා කියන්නේ රට ඇතුළට යම් කිසි නිෂ්පාදන ප්‍රමාණයක් හෝ සංචිත ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියන එක. එතෙන්දි වෙනස් වෙන්නේ මුදල ආපු විදිහයි මුදල සංසරණය වෙන විදිහේ නීතිමය භාවයයි විතරයි. එහෙමනම් අපි හිතනවා එතන, ඒ කියන්නේ විදේශ විනිමය ගැන කාරණාවේදී පොඩි අඩුපාඩුවක් තිබුණාට එක අතකින් දේශීය සංචාරකයාත් අර ලංකාවේ තියෙන සංචාරක ස්ථානවලට යන්න පටන් ගත්තට පස්සේ ඒ ස්ථානවල ඉඩ අඩු වෙනවා නම් අන්න එතෙන්දී ලංකාවේ සංචාර කර්මාන්තයේ හිඩෙසක් ඇති වෙනවා. අලුත් ව්‍යාපාරවලට තවත් හෝටල් පටන් ගන්න, තවත් රෙස්ටෝරන්ට් පටන් ගන්න, තවත් කඩ පොඩි කඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇක්ටිවිටීස් වෙන්න පුළුවන්, මේ වගේ දේවල් පටන් ගන්න තව අවස්ථාවක් ඇති වෙනවා. එතෙන්දී රැකියාවල් ඇති වෙනවා. ඉතින් ඒක නෙවෙයිද අපිට ඕනේ කරලා තියෙන්නේ. ඉතින් ඒ හන්ද අපි හිතනවා මේ විදේශ විනිමය අඩු වෙනවයි කියන කාරණාවේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මෙතන අපි හිතන පොඩි මානසික අඩුපාඩුවකුත් ලංකාවෙම සංචාරක ශාස්ත්‍රයේ වැඩ කරන ලංකාවේ මිනිස්සු ඇතුලේ තියෙනවායි කියලා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ටිකක් පොෂ් මදි වගේ හැඟීමක් අපේම මිනිස්සු ඇතුලේ තියෙනවායි කියලා මේ සිද්ධිය අහනකොට අපිට හිතෙනවා. එයාලා හැසිරෙන්න දන්නේ නැහැ වගේ කතා මේව දකින්නකොට එහෙම ඇටිටියුඩ් එකක් සංචාර කර්මාන්තය ඇතුලේ තියෙනවායි කියලා අපි හිතනවා. ඉතින් ඒක යම් තාක් දුරකට ඇත්ත වෙන්නත් පුළුවන්. අර අපි කිව්ව දෙවෙනි කාරණා වගේ විදේශිකයෙක්, විදේශික කාන්තාවක් විතරක් නෙවෙයි ලංකාවේ කාන්තාවක් හරි බීච් එකකට ගියත් ඒක දිහා පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේම බ්‍රිටිෂ් කපල් එකක් ලංකාවට ආවට පස්සේ ඒ කාන්තාව දූෂණය කරපු සිද්ධියක්, තෙන්දි මිනීමැරුමක් වුණ සිද්ධියක් අපි අහලා තියෙනවා. සහ ඒ කපල් එකට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැයි කියලත් අපි දන්නවා. ඉතින් ඒව තමයි හැසිරීමේ ගැටලු. එතකොට එහෙම වටපිටාවක සංචාර කර්මාන්තය ඇතුලේ ඒ මිනිස්සු, ලංකා මිනිස්සු හැසිරෙන්න දන්නේ කියලා හිතන එක පොඩි ඇත්තක් තියෙනවා. නමුත් එතෙන්දී අපි යනවා තුන්වෙනි කාරණාවට. ලංකාවේ මිනිස්සුන්ට ඇයි සුද්දෙක් දකින්න එක, එහෙම නැත්නම් විදේශිකයෙක් දකින්න එක, සුද්ද විතරක් නෙවෙයි ප්‍රිකාණු සම්බන්ධය තියෙන මිනිස්සෙක් දැක්කත් කට ඇරම් බලාගෙන ඉන්නවනේ, කාන්තාවක් දකින්න එක ඒක නිකන් මැජික් එකක් වෙන්නේ ඇයි? අපි හිතන්නේ එතන තියෙන්නේ අර හැමෝම හිර කරගෙන තියාගෙන ඉන්න මෝල, නිකන් සාමාන්‍ය විදිහට කියනවනේ. ඊළඟ හේතුව තමයි මිනිස්සුන්ට අනිත් සංස්කෘතීන් එක්ක එකතු වෙන්න, ගැටෙන්න ඉඩ කඩක් නැති වෙන එක. ඒක පිටරටක වුණත් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන විදේශ රටක් වුණත් ඒගොල්ලන්ට තමන්ගේ රටෙන් පිට ඒ මනුස්ස එළියට ගිහිල්ලා නැත්තම් ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ ගම ඇතුලේ විතරයි නා. ලංකාවෙන් මිනිස්සෙක් පිටරටකට ගියොත් එහෙම එතන ඒක පොඩි මැජික් එකක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා දැක්කම ඒ මිනිස්සයා දිහා බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී එළියට එනවා අර හේතුව. ඒ කියන්නේ සංස්කෘතීන් එකින් එක මුණ ගැහෙන්නේ නැති උන එක. තමන්ට පොඩ්ඩක් හැමෙන් වෙනස් හැමේ පාටක් තියෙන මිනිස්සු ඉන්නවයි කියලා අවබෝධයක් නැති එක හන්ද මේ සමහරක් වෙලාවට විදේශිකයෝ දැක්කම ඒක ටිකක් මැජික් එකක් වෙන්න පුළුවන්. නමුත් පිටරට මිනිස්සුත් ලංකාවේ මිනිස්සු වගේම තමයි. කෙට්ටු මිනිස්සු ඉන්නවා, මහත මිනිස්සු ඉන්නවා, උස කොට කොණ්ඩේ තියෙන, කොණ්ඩේ නැති. නමුත් මේ විදිහට එක එක විදිහේ මිනිස්සු, ඒ කියන්නේ ශාරීරික විදිහෙන් එක එක විදිහේ මිනිස්සුම, හිතන පදන විදිහෙන් වෙනස් මිනිස්සු හැම ජාතියකම හැම රටකම ඉන්නවයි කියලා දකින්න නම් එක්කෝ ඒ රටවල් වලට යන්න ඕනේ. ඒකට අවස්ථාවක් නැත්තම් ඒ සංස්කෘතියින් එක්ක එකතු වෙන්න රට ඇතුලේ අවස්ථාවක් තියෙන්න ඕනේ. ඉතින් අර අපි කිව්ව මුල්ම කාරණා, ඒ කියන්නේ අර මෝල විසඳන්න ඒක සංචාර කර්මාන්තයට කරන්න බැහැ. ඒක අපේ සංස්කෘතියත් එක්ක, අපේ සමාජයත් එක්ක සහ ඕපදූපකාරයත් එක්ක විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක්. එහෙමනම් මේ තියෙන මැජික් ගතිය විසඳන්න, මේ ගැටලුව විසඳන්න සංචාර කර්මාන්තයට දායකත්වය දෙන්න පුළුවන් තැනක් තියෙනවා කියලා අපිට පේනවා. ඒ දායකත්වය දෙන්න පුළුවන් තැන තමයි මේ සංස්කෘතින් වෙන්කරන එක නැති කරලා දාන එක, ඒ බැරි එක අයින් කරන එක. එතකොට එතෙන්දී අපි අදහස් කරන්නේ විදේශිකයෝ ලංකාවට එනකොට ඒ විදේශිකයන්ට ලංකාවේ සංචාරකයෝ ගිහිල්ලා නවතින තැන්වල ඉන්න අවස්ථාව දෙන එක. සහ දැන් ඔය සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලොකු කැම්පේන් කරනවානේ. ඒ කැම්පේන් වලදී කොහොමද අපි අනිත් සංස්කෘතින් එක්ක කතා කරන්නේ, ඒගොල්ලන්ට ඒගොල්ලන් එක්ක හැසිරෙන්නේ කොහොමද, සහ අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මොනවද, ඒගොල්ලෝ අපිට සලකන්න ඕනේ කොයි විදිහටද, මේ වගේ දේවල් ගැන ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කතාවක් ඇති වෙන්න ඕනේ. එතකොට එතෙන්දී මිනිස්සු අර ලංකාවේ නොවන මිනිස්සු එක්ක කතා කරනකොට, ඒගොල්ලෝ එක්ක සම්බන්ධකම් තියාගන්නකොට අපි හිතනවා මිනිස්සුන්ට තේරෙන්න පටන් ගනීවි කියලා, මෙතන අමුතු මැජික් එකක් නැහැ කියන කාරණාව. එහෙමනම් අපි හිතනවා මේ තුන්වෙනි කාරණාවේදී සංචාර කර්මාන්තය ඇතුලේ ඒ බිස්නස් වලින් පිටරට මිනිස්සුන්වයි ලංකාවේ මිනිස්සුන්වයි වෙන්කරන එකෙන් සිද්ධ වෙන්නේ ඒගොල්ලන්ට තියෙන මේ පොෂ්මදි කියන ප්‍රශ්නේ තවදුරටත් වැඩි කරන එක, ඒ ප්‍රශ්නේ තවදුරටත් දරුණු කරන එක. එහෙමනම් මූල විසඳන එකත් කෙරෙන්න ඕනේ, සහ සංචාර කර්මාන්තයත් ඒගොල්ලන්ට පුළුවන් විදිහට ඒගොල්ලන්ගේ දායකත්වය ලබා දෙන්න ඕනේ මේ තියෙන අමුතු ගතිය නැති කරලා දාන්න. කොහොම නමුත් අපි අන්තිමට මේකත් මතක් කරන්න ඕනේ, සමාජය ඇතුලේ දැන් ලංකාවේ මිනිස්සුන්ට සමහරක් තැන්වලට යන්න දෙන්නේ නැහැ කියලා කතාබහක් ඇති වුනහම, ෆොරිනර්ස් ඔන්ලි කියන සංචාරක ව්‍යාපාර ලංකාව ඇතුලේ තියෙනවායි කියලා කම්ප්ලේන්ට්ස් යන්න පටන් ගත්තාම සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නෝටිස් එකක් දානවා, එහෙම කරන්න බෑ, ඒ සංචාරක දේශීය සංචාරකය හන්ද තමයි ලංකාවේ සංචාරක ව්‍යාපාරය වසංගත කාලයේ පැවැත්තුනේ, එහෙම සිද්ධ වෙනවා නම් ඒක ගැන කම්ප්ලේන්ට් කරන්න පුළුවන් කියලා සංචාරක ප්‍රවර්ධන අධිකාරි කියනවා. ඒ වගේම ඒගොල්ලෝ ඉල්ලීමක් කරනවා ලංකාවේ සංචාරකයන්ගෙනුත් තමන් සංචාරය කරනවා නම්, තමන් මේ හෝටලයකට රෙස්ටුරන්ට් එකකට යනවා නම් එතන තියෙන රීතීන්ට ගරු කරන්න සහ අනිත් මිනිස්සුන්ට ගරු කරන්න කියලා, ඒ අනිත් මිනිස්සුන්ගේ ස්පේස් එකට ගරු කරන්න කියලා. ඒ නෝටිස් එක එහෙම ස්ටෑන්ඩ් එකක් ගන්න එක, එහෙම තැනකට එන එක අපි හිතන්නේ බොහොම වැදගත්. ඒක නිසා වෙල් ඩන්, බොහොම වැදගත් වැඩක් එතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහටම, ඒ කියපු විදිහටම සංචාරක ආයතනවලට විරුද්ධව පියවර ගන්නවා නම් අපි හිතනවා ඒක ඊටත් වැඩිය හොඳ පිම්මක් කියලා. අවසාන වශයෙන් අපිට මේ මාතෘකාව ගැන කියන්න තියෙන්නේ සංචාරක කර්මාන්තයේ වැඩ කරන ලංකාවේ මිනිස්සු සහ ඒ ව්‍යාපාර අයිති ව්‍යාපාරිකයෝ එයාලගේම මිනිස්සු ගැන, ඒ කියන්නේ ලංකාවේම මිනිස්සු ගැන හිතන, හිතාගෙන ඉන්න ඒ හීනමාණෙන් එළියට එන්න ඕනේ, හීනමාණෙන් මිදෙන්න ඕනේ. සහ මිනිස්සුත්, ඒ කියන්නේ ලංකාවේ සංචාරකයොත් තමන් නවතින තැනට, එතන තියෙන නීති රීති වලට, අනිත් මිනිස්සුන්ගේ ස්පේස් එකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ එපා කියලා කිව්වොත් එපා. ඒක විදේශිකයෝ අපහසුතාවයට පත් කරන එක වෙන්න පුළුවන්. සිංහල බැරි මිනිස්සුන්ගෙන්, දෙමළ බැරි මිනිස්සුන්ගෙන් සල්ලි හුරන් කරන එක වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් මතක තියාගන්න ඕනේ ලංකාවේ දේශීය සංචාරකයා. මෙතෙන්දී මේ වගේ ගැටලුවක් ආවොත් අපි ලංකාවේ සංචාරකයාට, මේක අහගෙන ඉන්න කාට හරි මේ වගේ ගැටලුවක් ආවොත් අපි කියන්නේ දැන් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියලා කියලා තියෙනවා. එහෙම ගැටලුවක් ආවොත් කම්ප්ලේන් කරන්න කියලා. ඒ එතෙන්ට අපි ලින්ක් එකක් දාන්නම්. එහෙමනම් ඒ විදිහ ගැටලුවක් ආවොත් ඒක ගැන කම්ප්ලේන් කරන්න, මේකට විරුද්ධව පියවරක් ගන්න, මේක ගැන කතා කරන්න. එහෙම නැතුව මෙහෙම දෙයක් සිද්ධ වෙනවනේ, අපි යන්නේ නැතුව හිටියොත් ඒගොල්ලන්ට පාඩුවක් වෙයිනි කියන තැන ඉඳගෙන හිටියොත් එහෙම මේ ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ. ඒකට විරුද්ධ පුළුවන් නම් Google review එකක් දාන්න, ඒක සමාජ මාධ්‍ය වල කතා කරන්න. එහෙම කරොත් එහෙම සමහර විට කවදා හරි දවසක, තව මාසෙකින් දෙකකින් වෙන්න පුළුවන්, අවුරුද්දකින් වෙන්න පුළුවන්, අවුරුදු 10කින් වෙන්න පුළුවන්, ලංකාවේ මිනිස්සයටත් අර පිටරට මිනිස්සයා ලංකාවට ඇවිල්ලා අත්දකින්නා වගේ ලංකාව ඇතුළේ ඉඳන්ම වෙනස් කෑමක් කන්න පුළුවන් වෙන්න පුළුවන්, වෙනස් පරිසරයක්, ලස්සන බීච් එකක්, ඒ කියන්නේ විදේශිකයන්ට විතරක් වෙන් වෙලා තියෙන බීච් එකක් දිහා බලන්න අවස්ථාව වෙන්න පුළුවන්. වෙනදට කරන්න ලැබෙන්නේ නැති ඇක්ටිවිටි එකක් කරන්න, අවස්ථාව ලංකාව මනුස්සයටත් ලැබෙන්න්න පුළ අපිට වෙනදට මුණගැහෙන් නැති මිනිස්සුත් එක්ක අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙනන්න පුළ. ඉතිං ඒක හන්දා පුළුවන් හැමවෙලාම මේ ගැටලුවට විරුද්ධ මේ අසාධාරණයට විරුද්ධ ඔගළන්ගේ හඬ නගන්න කියන පණිවිඩියත් එක්ක අදට අපේ පොඩ්කාස්ට් එකේ 83 වෙනි කොටස අවසන් කරනවා. ඉතිං ඒ විදිහට අපි අපේ පොඩ්කාස්ට් එකේ 83 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 84 වෙනි කොටසෙන් හමනකම් හැමෝටම අයබෝවන්.